ਅਨੁਸ਼ਾਸਨਾਂ ਵਾ। ಅಪೋತ್ತಿ ವದಾಲ ಪೂಜ್ಯಪಾದ ಪಾಣದುರೆ ಅರ್ಯಧಮ್ಮ ಸ್ವಾಮೀಂದ್ರನ್ ವಹನ್ಸೇ ವಿಸಿನ್ ಪವತ್ವನ್ ಲದ ಧರ್ಮದೇಶನಾವಕ್ ಉನ್ವಹನ್ಸೇಟ ಉಪಹಾರ ವಶೇನ್ ನವತ ಪ್ರಚಾರೇ ಕರಮ್।
ධර්මස්ත්‍රෝණේත කර පන්සිල් සමාදන් වීමට සූදානම් වන්න අවසරයි ස්වාමීනි। නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
බුද්ධං සරණං ගච්ඡාමි
බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි
සරණ ගමනං සම්පූර්ණං
ආම භන්තේ
පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි
පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි
අනුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමීරය මජ්ජපමාදත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමීරය මජ්ජපමාදත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි
ඉසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත
ආම භන්තේ සාදු සාදු
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අත්තං හි ජාතං හි සුඛා සහායා තුත්ති සුඛායා ඉතරීතරේන පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම්හි සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහනන්ති.
පින්වතුනි, සැනසිල්ලේ මුල බුදුරජාණන් වහන්සේයි. දුක් විඳින ලෝකයාට බුදුරජාණන් වහන්සේ වැනි උතුමෙක් හමු නුනනම් සැනසිල්ල හොයාගෙන යන මග තව දුර නොපෙනී ඈතට විහිදල යන්න ඉඩ තිබුණා. දුගතියට වැටෙන්න නොදී ආත්ම භාව සුරක්ෂිත වුණා නම් උනේ බුදුරජාණන් වහන්සේ නිසයි. භව නිස්සරණේට සත්‍යපත් තුනේ නෝතුරා බුදුරජාණන් වහන්සේ නිසාමයි. සහමුලින් ලෝකේ දුකින් පිරිලා ඒ ටික බුදුරජාණන් වහන්සේ දුටුවේ අවබෝධයෙන්. දුක් විඳින අපිට වැඩිය දුකේ යථා ස්වභාවය බුදුරජාණන් වහන්සේ හරි අගේට වටහාගෙනයි තිබුණේ. ඒ නිසායි දුකෙන් මිදෙන මගත් ලෝකයාට තේරුම් කරලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ දුක දැක්කේ කරුණාවෙන්, දුකට පිහිට උනේ ප්‍රඥාවෙන්. අනුන්ගේ දුක දැක්කහම හිත කරුණාවෙන් ලතෙත් උනා. ඒ කාරුණික හිත දියුණු කරගෙන කරුණාමූර්තියක් වුණා. නිවන දියුණු කරගෙන ප්‍රඥාමූර්තියක් වුණා. කරුණාවෙන් දුක දැකලා කවදාවත් දුක් නොවිඳින තත්ත්වයකට සත්වයා පත්කලේ ප්‍රඥාවෙන්. මේ අනුව බලනකොට මහා කරුණාව බුදුරජාණන් වහන්සේගේ ධම්ම විලාසී අසිරිමත් චරිතාපදානයේ පාදතලයයි. මහා ප්‍රඥාව එහි සිරස්තලයයි. මේ මහා කරුණාවත් මහා ප්‍රඥාවත් අතර තමයි 45 වර්ෂයක් මුළුල්ලේ මේ අසිරිමත් බුදු ගුණ කඳක් වැඩ කළේ. සාරා සංකේය කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමී භූමියේ වැඩ ඉඳලා ලැබපු අවබෝධයෙන් ලෝකයා සනසන්න ලැබුණේ අවුරුදු 45යි. මේ අනුව බුදුරජාණන් වහන්සේ දීර්ඝ කාලයක් මුළුල්ලේ ලැබපු අවබෝධය කෙටි කාලයකින් මුළු තුන් ලෝකෙටම සමසේ බෙදලා දුන්නා. ඒ සදහම් ආලෝකයෙන් ප්‍රයෝජනගත්තු සියලු දෙනා පින්වතුනි ලැබපු සැනසිල්ල මෙච්චරයි කියලා කියන්න අපි කාටවත් පුළුවන් කමක් නැහැ. පෙර පින් කරපු සත්පුරුෂවරු ඒ අසිරිමත් බුදු එළියෙන් වැඩ අරගෙන ලෞකිකව ඉපදුනත් ලෝකෝත්තර තත්ත්වයට හිත ගැනිච්චා. ලෝතුරා සහනේ ලබන්ට අසමත් වෙච්ච බොහෝ දෙනා සුගතියට යන මඟ පාදගත්තා. ඒ ලොවි ලෝතුරා සැප සම්පත් ලබා ගැනීමට හේතු උනේ තථාගත ධර්මයයි. මේ උතුම් ධර්මය ලෝකිත හුඟක් වටිනවා. ලෝකේ තියෙන ආගම් අතර මිනිස් සිත් සතන් සනහන දහම බුදු දහමයි. කායචිත දුක්ඛයන් සංසිඳවන පුජ්ජලයා සදාකාලික නිරෝගී භාවයට පත්කරන මේ උතුම් අණගි දහම අපි අපේ ජීවිතවලට එකතු කරගන්නට ඕනේ. අද අපි මාතෘකා කරගත්තු ගාථා ධර්මයත් හිතට සහනේ ගන්නට පුළුවන් උතුම් ගාථා රත්නයක්. බුදුරජාණන් වහන්සේගේ උදාරතර නික්ලේසි సంతානෙ ඉපදිලා උතුම් දලදා වහන්සේගේ ස්පර්ශය ලබාගෙන පිටවෙච්ච ධර්මස්කන්ධයේ අතර මේ උතුම් ගාථා ධර්මයේද අහලා එහි තේරුම් දැනගෙන ඒ අනුව පිළිපැද්දොත් ජීවිතයක් වාසනාවන්ත කරගන්නට පුළුවන්කම තිබෙනවා. දෙලෝ ජය ගන්නත් පුළුවන්, නිවන් මඟ පාද ගන්නත් පුළුවන්. මේ ගාථා ධර්මයෙන් කියවෙන්නේ ලෝකේ තියෙන සැප කීපයක් ගැනයි. අත්තම්මි ජාතම්මි සුඛා සහාය තුට්ටි සුඛාය ඉතරීතරේන පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම්හි සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහානං. මේ ගාථා ධර්මයේ තේරුම මේකයි පින්වතුනි. පැවිදි උතුමෙකුට හරි නිහි පින්වතෙකුට හරි එළඹෙන යම්කිසි කටයුතු වලදී ඒවා ඉටු කර දෙන්නට සමර්ථ වූ යහළුව සැප පිණිසය. හීන හරි ප්‍රණීත හරි ටිකක් හරි හුඟක් හරි තමන්ට ලැබිච්ච දෙයින් සතුටු වීමද සැපතක්ය. මරණාසන්න කාලයේදී සත්‍ය ශක්තිමත් විදිහට කරපු පුණ්‍ය කර්මයේද සැප පිණිසය. පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම්හි. සීළු සසර දුක් නසන අරහත් ඵලයේද සැප පිණිසය. සම්බස්ස දුක්ඛස්ස සුඛං පහානං. මේ කරුණු හතර ඇතුළත් මේ උතුම් ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කිරීමට හේතුව මෙන්න මේකයි. එක දවසක් බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ දඹදිව තලයේ රජවරු ධාර්මිකව දඹදිව පාලනය කරනවා නම් කොච්චර හොඳද කියලා. බුදුරජාණන් වහන්සේගේ මේ අදහස මාරයට දැනිලා මාරයා හිතනවා බුදුහාමුදුරු රජ වෙන්න හිතනවා ඇති. රජකම ප්‍රමාදයට හේතුවක්. රජ වුණොත් මට බුදුහාමුදුරුවන්ව අල්ලගන්න ලේසි. උන් ඔය විදිහට හිතුවා. එහෙම හිතලා මාරයා ගොහින් බුදුරජාණන් වහන්සේට සැල කරනවා භාග්‍යවතුන් වහන්ස රාජ්‍යේ කරත්වා. ස්වාමීනි මමත් මට පුළුවන් උදව්වක් දෙන්නම්. හිමාලය පර්වතයේ රත්තරන් පර්වතයක් බවට පත් කරන්න වුණත් ඔබ වහන්සේට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ස්වාමීනි රාජ්‍යේ කරන්න. මෙන්න මේ විදිහට බුදුහාමුදුරුවන්ට මේ මාරයා සැල කළාම බුදුරජාණන් වහන්සේ මාරයාගේ පවිත්තු හිතවිල්ල දැනගෙන දෙමාරු තැතිගන්වන විදිහට බණ කියලා සෑහෙන අවවාදයකුත් කළා. ඒ නිමිති කොට දේශනා කරන ලද ගාථා කීපෙන් එක ගාථා ධර්මයක් තමයි මේ මාතෘකා කරගත්තේ. ඉතින් මේ ගාථාවට අනුව කටයුත්තක් උපන් කල්හි යහලුවෝ සැප පිණිසයි. තමා සතු දෙයකින් හරි යම්කිසි සතුටක් උපදිනවා නම් ඒකත් සැපයි. මරණාසන්න කාලෙදී උපදින පිනත් සැපයි. සියලු දුක් නැසීමත් සැපයි. ඉතින් මේ ගාථාවට අනුව අපි දැන් ටිකක් බලමු. අත්තම්හි ජාතම්හි සුඛා සහාය. යම්කිසි වැඩක් ඇතිකල්හි යහළුවෝ සැපයි. දැන් අපි හිතලා බලන්න ඕනේ මොන වැඩද සැප පිණිස පවතින්නේ, මොන විදිහේ යහළුවෝද සැප පිණිස පවතින්නේ. දැන් පින්වතුනි නරක වැඩවලටත් යහළුවෝ එකතු වෙනවා. නමුත් ඒ එකතු වෙන යහළුවන්ගෙන් හොඳක් බලාපොරොත්තු වෙන්න බෑ. ඔය නරක වැඩ කියන දේ අහලා ඇති නෙමෙයි, ඒව විස්තර කරන්න ඕනේ නෑ. ඒ වගේ දුෂ්චරිත තවත් පිරිස එකතු කරගෙන කරන්නට පුළුවන්කම තිබුණත් ඒකින් ලැබෙන ප්‍රතිඵලය දුකක්මයි. එතකොට කවදාවත් නරක වැඩකින් හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ. නරකේ හොඳක් නෑ. නරකත් නරකයි, නරක විපාකෙත් නරකයි. එතකොට නරක පැත්තට නොමඟට පිරිස එකතු කරගත්තත් ඒ වගේ ප්‍රතිඵල විසින් සැපතක් නෑ. එතන දුකක්මයි. පටන් ගන්නත් දුකයි, මැද්දෙත් දුකයි, අන්තිමටත් දුකයි. තමන්ට විතරක් නෙමේ අනුන්ටත් දුකයි. නරක වැඩත්, නරක වැඩට එකතු වෙන යහළුවොත් මෙලොවත් දුක් විඳිනවා, පරලොවත් දුක් විඳිනවා. පව් කියන දේ කරනකොට බොහොම මිහිරි, නමුත් විපාක විඳිනකොට මිහිරි නෑ. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති, යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති. අරලෝ වැඩ සංග්‍රහෙත් තියෙන්නේ කරන කලට පව් මීරිය මීසේ, විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. ඔය තත්ත්වේ නොමගට හැරිච්ච අයටයි. ඒ අයිත එකතු වෙන සහායකින්ට භයානක විදියට දුක්වලට මුහුණ දෙන්න වෙනවා. වැරදි වැඩවලට එකතු වෙන අයට. නමුත් හොඳ යහපත් උතුම් වැඩවලට එකතු වෙන යහළුවෝ මෙලොවත් සැප සලස ගන්නවා, පරලොවත් සැප ලබා ගන්නවා. යහපත් වැඩවලට එකතු වෙන හැමෝටම ඒ යහපත නිසා උපදින පින බෙදලා යනවා. මේ ගාථාවේ මුල් පදයේ අනුව පැවිදි උතුමෙකුට නම් තම උතුම් ජීවිතයෙහි බලපාන සිවුරු මැසීම්, පාත්‍රා පිලිසීම්, ඔය සාසනික වශයෙන් අධිකරණ සංසිඳීම් ආදී කටයුතු වලදී තම සහායක පැවිදි උතුමන්ගේ ඇසුර ලබා ගන්නට පුළුවන්. ඒක සැප පිණිසයි පවතින්නේ. ගිහි පින්වතෙකුට නම් සීසාන්න, කුඹුරු ගොවිතැන් කටයුතු වලදී වහලක් හොවිල්ල ගන්න, ඒව තනියම කරන්න බෑ, කාගෙත් උදව් ඕන කරනවා. ඒ වගේම ඔය ළිඳක් කිහ ගන්න හිතවත් සහාය පිරිසකගේ ඇසුර ඕනෑ. ඒ ඇසුර සැප පිණිසයි. මෙතන අත්තම්මි කියන්නේ කිසියම් කටයුත්තකට. කටයුතු කියන එක තවත් විස්තර කළොත් දැන් ජීවිතයට මුහුණ දෙන යම් යම් අවස්ථා තියෙනවානේ ඒව සමහර විට සම්පත් වෙන්නත් පුළුවන් විපත් වෙන්නත් පුළුවන් ওই සම්පත් විපත් දෙක පිළිබඳව එළඹ සිටි කටයුතු අනේකට කියනවා අත්තම්හි සහායා සුඛා කියන්නේ යහලෝ සැපවෙත් ඒ කියන්නේ සම්පත් වලින් නැගී හිටපු කාලේ සම්පත් වලින් ටිකක් හිස ඔසවලා හිටපු කාලේ කිසියම් දියුණුවක් ලැබපු කාලේ ඒ සම්පත් වඩා තර කරන්න යම්කිසි යහලුව පිරිසක් මඟ සලසනවා නම් අන්න ඒ අය සැප පිණිස පවතින යහලුවොයි අනේ ටික හොඳට හිතට ගන්නට ඕනේ දෙයක් ඊළඟට ඔන්න අපි හිතමු නොඑන්නා වගේ විපත්තියක් ආවා ජීවිතය කියන එක බලාපොරොත්තු රහිත සිද්ධි වලින් පිරෙන දෙයක් ජීවිත මගේ නොඑක් ප්‍රශ්න තියෙනවා කඳුහෙල් තැනිතලා තියෙනවා ගිරි දුර්ග වන දුර්ග වගේ දේවලුත් ඔය ජීවිත මගේ තියෙනවා කොහොම හරි ජීවිතයේ හරහා එන ප්‍රශ්න වලදී හොඳ කෙනෙක් විපතට වැටුනහම අර යහලුව කට්ටිය එකතු වෙලා අර යහලුවව විපතින් ගොඩ දමනවා අමාරු වැටෙනකම් බලාගෙන ඉන්නේ නැහැ පුළුවන් උත්සාහයකින් ජීවිතයට පිහිට වෙනවා අන්නේ ඒ වගේ වෙලාවකට පිහිට වෙන යහලුවොත් සැප පිණිසයි දැන් අපි ටිකක් හිතලා බලමු ඔය යහලුව කියන්නේ ආශ්‍රය නේද ලෝකේ කාටවත් තනිව ජීවත් වෙන්න බෑ කවුරු හෝ කෙනෙක් ඇසුරට ඕනේ සම්පත්තියට හරි විපත්තියට හරි මුල් වෙන කාරණා අතර ආශ්‍රය ප්‍රධානයි යා යුතු නොයා යුතු මග කල යුතු නොකල යුතු දේ හල යුතු නොහල යුතු පැත්ත අවුල් වෙන්නෙත් නිර්වුල් වෙන්නෙත් ආශ්‍රය නිසායි. ඊටාම වටින ජීවිත ලස්සන පාරේත් අවලස්සන පාරේත් ගමන් ගන්නෙ ආශ්‍රය නිසායි. තමන් විහිම්ම තමන්ගේ ආශ්‍රයට ගැළපෙන තැනත්ත කවුද කියලා හිතාමතා ගන්නට ඕනේ. බුද්ධිමත්ව නුවණින් කල්පනාවෙන් හිතනකොට ඒ කියන්නේ ළඟ බලන්නේ නැතුව ටිකක් ඈත බලනකොට තමන්ගේ ඇසුරට හොඳ කල්යාණ මිත්‍රයෙක් තෝරගන්න එක අමාරු නැහැ. සමහර විට ඔය වාසියට ලාභයට එකතු වෙන යහලුව සැප පිණිස හේතු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ නියම යහලුව නෙමේ. ටිකක් කාරණේ ඇත්තද කියලා හිතලා බලන්න. තමන්ට අතමිට සරු වෙනකොට හුඟක් යහලුව ඉන්නවා. නමුත් විපත්තියට වැටුනහම අඳන්න වෙන්නේ තනියමයි. විපත්තියට වැටෙනා තෙක්ම සමාජ පල්ලමේ කරවටක් ගිලෙනතුරු සමහර උදවියට සමහරුන් අඳුන ගන්නට බෑ. ඒ කියන්නේ ජීවිතාන්තයට ආශ්‍රය කළත් අඳුන ගන්න බැරි ගැටි සමහර උදවිය ළඟ තියෙනවා. ඒ අනුව කෙනෙක් හොඳ කෙනෙක්ද කියලා තීරණය කරගන්න හොඳ කල්පනා ශක්තියක් දුරපේන නුවණක් තියෙන්න ඕනේ. එහෙම නැතුව හොඳයි හොඳයි කියලා ඔක්කොම ළඟට ගන්න ගියොත් කිසි කෙනෙක් Tamanට ගැළපෙන කෙනෙක් වෙන්නේ නැහැ. කොහොම නමුත් හොඳ වැඩට එකතු වෙන යහළුවන් අතර කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රය මේ හැම සැනසෙල්ලටම හේතුයි. තමන්ගෙත් තමන් ආශ්‍රය කරන සියල්ලන්ගෙත් මෙලෝ පරලෝ යහපතට උදව් වන යහපත් වැඩ කරන යහපත් වචන කියන යහපත් හිතවිලි හිත උත්තමයෝ නියම කල්යාණ මිත්‍රයෝ. ඒ වගේ හොඳ ගතිගුණ ඇති යහළුවෝ ආශ්‍රය කරන එක පුජ්‍යලයාගේ දියුණුවට වගේම සමාජයේ අභිවෘද්ධියට හේතුයි. යම්කිසි කෙනෙක් ධනයෙන්, ඥානයෙන්, ගුණයෙන් වැඩෙන්නේ ධන, ඥාන, ගුණ දියුණු වෙන්නේ වාග්ය සම්පන්න කෙනෙක් වෙන්නේ කල්යාණයෙන් මුදව ගන්න එක අන්න ඒ ආධාරයක්, උපකාරයක් ඕන කරන වෙලාවට නිකන් එහාට ට්‍රේට් ගැලපෙන්නේ නැහැ කියලා ඌට අවවාද දීලා ආරක්ෂා කරගන්නවා. අන්න එහෙම යාළු ඌමනා කරන්නේ අද රටට. මනදහම් කියලා සමහර විට සුගතියට පවා මඟ පාදනවා එවැනි මිත්‍රයෙක්. ඒ මිත්‍ර යහපත් වැඩක්ම කියන මිත්‍රයයි. තව ඉන්නවා අනුකම්පක මිත්‍රයා. අනුකම්පක මිත්‍රයාගේ ස්වභාවය අම්මා කෙනෙක් වගේ අනුකම්පා කරන ගුණයයි. කරදරයක් වුණාම Tamanට වුණා වගේ හිතනවා. තමන්ට තියෙන මුළු ශක්තිය යොදලා හරි ඒ ගැන කළ යුතු දේවල් කරනවා. හිතුවතාට දියුණුවක් ඇති වුනහම තමන්ට ඇති වුණ යහපතක් වගේ හිතන්නේ. යහළුවෙක්ගේ අගුණ කියන අය දුටුවා මේ අගුණ මකන තියෙන ගුණ අනුන්ට කියලා මිත්‍රයාගේ ගෞරවය ආරක්ෂා කරනවා. අද බොහොම අමාරුයි පින්නතුනි හිමයි හොයාගන්න. යාළුවෙකුගේ ගුණ කියන අය හමු වුනහම ඔවුන් සමග හිතවත් වෙනවා අර විදිහේ මිත්‍රයෙක්. ඔය කිව්වේ අනුකම්පක මිත්‍රයාගේ ලක්ෂණ. මේ අනුව හොඳ යහළුවන්ගේ ආශ්‍රය ජීවිතයට උපකාරයි. ඒ යහළුවන්ගේ ආශ්‍රයෙන් ජීවිතේ මෙලෝ වශයෙන් සනස ගන්නට හොඳටම පුළුවන්කම තියෙනවා. සුගති අන්තරායකුත් නැහැ. ඒ කියන්නේ පරලොවත් හොඳයි. ඉතින් මේ විදිහට හොඳ යහළුවා නිවනට පවා උපකාර කරනවා. කෙනෙක් නොමගට වැටෙනකොට අනේ පින්වත්නි එයයි හොඳ නැත කිය කිය එයයිව නරකටම තල්ලු කරලා දමන්නේ නැතුව අපි ආව නිසි මගට ගන්න ඕනේ. නොයෙක් වැරදි වැඩවලට දුෂ්චරිතවලට ඇබ්බැහි වෙච්ච අය පවා ඒගොල්ලන් ඒ පැත්තට යන්නේ යම් හේතු ඇතුව වෙන්න බැරි නෑ. අපි ඒගොල්ලන්ව නිසි මගට ගන්නට ඕනේ. ඒක අමාරු නෑ. වැරද්ද වැරද්ද හැටියට තීරුම් කරලා දීලා යහපත යහපත හැටියට දකින නුවණ අවබෝධයෙන් ලංකුලොත් වඩන්න නොදුන් දන් දෙන්න නොඇසූ බණ අහන්න නොරැකපු සිල් රකින්න උපකාරවන්නේ හොඳ යහළුවමයි. ඒ නිසා අත්තම්හි ජාතම්හි සුඛා සහාය යහපත් වැඩවලට එකතු වෙන යහළුව සැප පිණිස බව තමන්ගෙන් හා තමන් ඇසුරු කරන්නන්ගෙනුත් පිටස්තර සමාජයෙනුත් අඳුනගෙන මෙලොව පරලොව පාඩු කරගන්නේ නැතුව හොඳින් ජීවත් වෙන්නට හිතට ගන්නට ඕනේ. අපේ මාතෘකා ගාථාවේ දෙවෙනි පදය දුට්ටි සුඛාය ඉතරී තරේන. මේ පදයෙන් කියවෙන්නේ ලද දෙයින් සතුටු වීම නියම සැපතක් බවයි. තමා සන්තක දෙයකින් යම් සතුටක් උපදිනවා නම් පින්වතුනි ඒක සැපතක්. දැන් ගිහි උදවිය තමන් සන්තක වතු පිටි වලින් ඉඩකඩම් වලින් මිල මුදල් වලින් සෑහීමකට පත්වන්නේ නැතුව ගෙවල් විදින්නට මම් පහරන්නට ගියොත් අන්නතර විනාශේ. පැවිදි උතුමන්ට උනත් ධාර්මිකව ලැබෙන සිව්පසයෙන් සෑහීමකට පත්වෙන්ටයි අපේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබිලා තිබෙන්නේ. ලොකු උනත් පොඩි උනත් කටයුතු හැම එකකදීම තමන් සන්තක තමා ළඟ තියෙන දෙයින් උපදින සතුටමයි සියලු දෙනාටම සැප පිණිස පවතින්නේ. සතුට උතුම් ධනයයි. ඒ උනත් මිල මුදලින් සතුට තක්සේරු කරන්න බෑ. මිල මුදල්ම සපයන්නට බලවත් ආසාවක් ඇති කරගත්තු තැනැත්තා කොච්චර ලැබුණත් සෑහීමකට පත්වන්නේ නෑ. මිල මුදල් විතරක් නෙමේ ඇහැට කනට දිවට නාසයට ශරීරයට මුණ ගැහෙන දේ ගැන උනත් සමහරු සෑහීමක් නැතුව අසීමිතව දුවනවා. එක රූපයක් බැලුවහම දැන් ඉතින් ඇති කියලා නවතින්නේ නැහැ. රූප ගංගාවේම පිහිනන්න නැත්නම් හොඳයි කියලා හිතන්නේ. ආසාව ඉස්මතු වුණාට පස්සේ පුජ්‍යලේක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ලද දෙයින් සතුටු වෙන තත්ත්වේ නැති වුණාම ජීවිතයට මුහුණ දෙන විපත්ති හරි භයානකයි. ආසාවෙන් මුසපත් වෙච්ච අවස්ථාවල රජ, සිටු, දුප්පත් පුහුසත් හැදිච්ච නැහැදිච්ච කිසිම ભેදයක් නැහැ. ඔය අහසින්ගේ සමහර උදවියත් ආසාවෙන් මත් වෙලා බිමට වැටිච්ච තැන් තියෙනවා. මේ නොතිත ආසාව හැම දුකකම උල්පතයි. ආසාවෙන් මත් වුණාම තැන නොතැන හොයන්නේ බලන්නේ නැහැ. පත්ති හොයන්නේ නැහැ. ගෞරවය හොයන්නේ නැහැ. තරාතිරම හොයන්නේ නැහැ. සමහරුට නිවනත් වරද්දනවා. ඒ නිසා අපි බොහොම කල්පනාවෙන් ලැබිච්ච දෙයින් සතුටටපත් වෙලා තණ්හාවේ දාසත්වයෙන් මිදෙන්නට බෙරවීරිය දරන්නට ඕනේ. උදාහරණයක් ගත්තොත් පිටස්තර බාහිර ගංගා නියං කාලයට නමුත් වේලිලා යනවා. නමුත් නොසින්දි සෑහෙන දිගකට ගලාගෙන යන මහ බියකරු ගංගාවක් තියෙනවා. ඒ ගඟ තමයි නත්ති තණ්හා සමා නදී. ඉතින් ලැබුණු දෙයකින් සතුටු වෙන්නට පුළුවන් වුණා නම් ඒක ලෝකේ තියෙන කම්කටොළු කන්දරාවෙන් සෑහෙන්න ඈත්ලා යන්න හේතුවක්. ඉතරීතර කියන්නේ කුදු මහත් හැමදේම ඒ හැටියටම බාර ගැනීමයි. ඒක හරි සැලසිල්ලක්. ලොකු පොඩි කොයි දේ ලැබුණත් කම්පාවක් නැහැ. අමුතක් නැතුව බාර ගන්නවා. මේව ගැන නොසලකා අසීමිත ආශාව ඔස්සේ ජීවිතේ ඉදිරියට ගෙනිච්චොත් ඒ බලාපොරොත්තු වල වේගයට දුකත් වැඩි, වේදනාවක් වැඩි, බයත් වැඩි, කම්පනයක් වැඩි. කවදාවත් සැනසෙල්ලකුත් නැහැ, සතුටකුත් නැහැ. පින්වත්නි හිතලා බලන්න, සමහර උදවිය දාඩිය හලහලා හම්බ කරනවා. නමුත් ලැබිච්ච දෙයකින් කිසිම සතුටක් නැතුව බොහොම දෙනා කඳුළු හලහලා මැරිලා යනවා. තමාට හිමිදේ එහෙම නැත්නම් තමාට උරුම වෙච්ච දේ ගැන නොසලකා අනුන්ට අයත් දේ ගැන ලෝභ කිරීම මිනිස්කමට ගැළපෙන්නේ නැහැ. අනුන්ට අයත් දේ ගැන ලෝභ කිරීමට කියනවා අත්‍රිචතා කියලා. ඒ අත්‍රිචතාවේ ලැබිච්ච දෙයින් පවා පිරිහෙන්නට හේතුයි. සමහර විට කවදාවත් නොලැබිච්ච දේ ලැබෙන්නේ නැහැ. නොයෙක් විපත්ති වලට හේතුයි. සමහර විට මරණින් මතු අපායට යාමට පවා ඒක හේතුවක් වෙන්නට බැරි නෑ. ලැබිච්ච දෙයින් සතුටටපත් නොවෙන පුච්චලයා තමන්ට ලැබිලා තියෙන දේ කොච්චර වටින දෙයක් වුණත් ඒකේ වටිනකම ඇයිට තේරෙන්නේ නෑ. උදාහරණයක් ගත්තොත් එක හැලියේ උයපු බත් තුනක් එක ගානට බෙදලා දුන්නත් තමන්ට බෙදලා තියෙන කොටහට වඩා අනිත් අයට බෙදලා තියෙන කොටහමයි ලොකුයි කියලා අරය හිතන්නේ. මේ විදිහට තමන්ට ලැබිච්ච දෙයකින් සෑහෙන්නේ නැතුව අලුත් අලුත් දේවල් හොයන්ට යාමින් වෙන්නේ තමන්ට තිබුණ එකක් නැති වියාමයි. ඒ වගේම ලෝකයේ සමහර උදවියට කොච්චර තිබුණත් ඇතිවීමක් නැහැ. ඒකට කියනවා මහිච්ඡතාවය. මේ මහිච්ඡතාවය කියන අධික ලෝභයෙන් යුක්ත තැනැත්තාට කොච්චර වස්තුව ලැබුණත් මෙලව සැපයක් නැහැ. කන්නෙත් නෑ, හරියට නිින්ද යන්නෙත් නෑ, නෑදෑයෙකුට හිතවතෙකුට දෙන්නෙත් නෑ, තමන් ප්‍රයෝජනයක් ගන්නෙත් නෑ, පරලෝ සැප පිණිස පිනක් කරන්නෙත් නෑ. නිරන්තරයෙන් මෙතෙක් අතගෑවෙච්ච නැති සම්පත් හොයන ආසාවෙන්ම තිබුණු දේ මදී කියලා සෝකයෙන්ම තැවෙනවා. මේ විදිහට මෙලෝ වශයෙන් තැවෙනවා, මරණින් මතේ තපායට යනවා. ලැබිච්ච පමණින් සතුටු වෙලා සන්තුෂ්ටි ගුණයෙහි පිහිටලා ජීවත් වෙනවා නම් අන්න ඔහු සැප ඇති කෙනෙක් කියලා හිතන්නට පුළුවන්. ආසාව උපදින වස්තු සපේලා පින්මතුනි කොයිම කාලෙකවත් කිසිම කෙනෙකුටවත් පිරිච්ච බවක් දකින්න බෑ. ඒක හොඳට හිතට ගන්නට ඕන දෙයක්. ආසාව උපදින වස්තු සපේලා කොයිම කාලෙකවත් කිසිම කෙනෙකුටවත් පිරිච්ච බවක් දකින්න බෑ. තිබෙන හැටියට ලැබිච්ච හැටියට සතුටු වුණාම සියල්ල ලැබුණා වගේ. යම්කිසි කෙනෙක් කැමති වෙන හැම දේ ගැනම ඕනෙවට වැඩිය ආසා කිරීමත් පරලොවක් ගැන හිතන්නේ නැතුව මේ ලෝකෙ විතරක් හිටියොත් ඇති කියලා අදහස් කිරීමත් හිතේ තහවුරු කරගත්තොත් බලාගෙන ඉඳිද්දිම කරදර වෙන්න ඉඩ තියෙනවා. නිමාවක් නැති කෙලවරක් නැති ආසාවන්ගෙන් මැලිච්ච පුජ්‍යලයාට ජීවිත ප්‍රශ්න විසඳගන්න එක ලේසි නෑ. කොයි දේ ගැන වුණත් ප්‍රමාණයට වඩා සතුටු වීමෙන් එහෙම නැත්නම් නොසතුටු වීමෙන් වළකින්නට අපිට පුළුවන් නම් ඒක බෞද්ධ ජීවිතයකට ගැලපෙනවා. අපේ සමහර පින්වතුන් මේ කියන දෙයින් බේරිලා ඉන්නට බොහොම අමාරු තත්වයකයි කල්යවන්නේ. බොහෝ දෙනා තමන් ලබාගත්තු මිනිස් ආත්ම භාවය ගැන හරි අවබෝධයක් තවම ලබලා නැහැ. හරියට සමහරුන්ට ඒ බව වැටහෙන්නේ කරදරයක් වුණොත්. එහෙම නැත්නම් මැරෙන වෙලාවේදී පමණයි. ඉතින් ඒ වෙලාවේදී මතක් වුණාට කරන්න දෙයක් නැහැ. හරි නියම විදිහනම් සිහිය හොඳට තියෙන වෙලාවේ අපි කාටත් මේ වගේ අවස්ථාවක් එන බව දැනගෙන කටයුතු කිරීමයි. ලැබිච්ච දෙයින් සතුටු වීම සැපතක් වෙන්නේ අන්න එතකොටයි. හරියට හිතලා බලන්න පින්වතුනි, හද පුරා ආසාවන් ගොඩ ගහගෙන ඒව නොලැබීමෙන් මිරිකි මිරිකි ජීවත් වෙනවට වඩා ලැබිච්ච යමකින් ජීවත් වීමට ෘචි වුණොත් ඒක ලොකු සැනසෙල්ලක් නේද? සියල්ලෙන් සම්පූර්ණ වෙලා තුටු පහටු සිතින් විනාඩි ගණනක් හෝ ගත කිරීම වාසනාවක් මේ ලෝකේ කිසි කෙනෙකුට ලැබෙයි කියලා හිතන්න බෑ. මෙන්න මේ ආකාරයට ලැබිච්ච දෙයින් සතුටු වෙලා තමන්ගේ චිත්තසංතානෙ නිරෝගීව තබා ගැනීමෙන් මෙලොව දීර්ඝ කාලයක් පින් කරමින් සැනසෙල්ලේ ජීවත් වෙන්නට පුළුවන්කම තියෙනවා. අන්න එහෙම අයගේ පරලොවත් හොඳයි, නිවන් මඟ පෑදෙන්නෙත් අන්න එවැනි ගුණවලින්මයි. ඊළඟට අපි මේ තුන්වෙනි කාරණේ ගාථාවේ සඳහන් වෙන පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම්හි. ජීවිත සංඛයම්හි කියන්නේ ජීවිතේ පිළිබඳ ආයුෂ ගෙවෙන්නට පැමිණි කාලයයි. වෙන විදිහකට කියනවා නම් කල් වයස් ගත වෙලා මහලු වෙලා මරණයට ලඟ සිටි කාලයයි. මරණේ ලං වෙච්ච වෙලාවේ තමන් කරපු පින සිහි වුණොත් ඒ පින මතු භවයේද සැප පිණිස පවතින බවයි පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යාම්මි කියලා කියන්නේ. ඒක තේරුම අවසාන වෙලාවේදී. ඒ කියන්නේ සැක සහිත වෙලාවනේ මේ අවසාන වෙලාව කියන්නේ. ඔය මැරෙන වෙලාවේදී මරණාසන්න වෙලාවේදී අන්තිමට සිහිවන පින සැප පිණිසමයි පවතින්නේ. පින හරි පුදුම විදිහට වැඩ සිද්ධ කරන දෙයක්. පින කියන්නේ පින්වත්නි හොඳට හිතලා බලන්න. මනුෂ්‍ය సంతානේ බලපාන සුද්ධ බලවේගයයි පින කියලා කියන්නේ. පුණාතිති පුඤ්ඤං පිනවාලන්නේ පිනයි. පින ඒ කියන්නේ කුසලයේ සැප පිණිසයි හැමදාම පවතින්නේ. පරමාර්ථයක් තේරුමක් ඇතුව ඉදිරියට යන හැම ජීවිතයක්ම සෑහෙන පින් දහම් කළ යුතුයි. දක්ෂ ලෙස මල් මාලාවල් හදන කෙනෙක්. ඔය අපේ බුදුරජාණන් වහන්සේ දුන්න වටිනා උපමාවක්. දක්ෂ ලෙස මල් මාලාවල් හදන කෙනෙක්. සුවඳ ඇති හොඳ ලස්සන පාට ඇති හොඳ හොඳ මල් තෝරලා හොඳ හැදේට මල් දැම් ගොතලා මල් මාල ගොතලා ලාභ ලබනවා වගේ ඒවං ජාතේන මච්චේන. ඒ කියන්නේ උපන් මිනිසා විහිං පින් කළ යුතුයි. එතන උපන් මිනිසා කියන්නේ පංචේන්ද්‍රයන්ගේ විකලත්වයක් නැතුව මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන බුදු උපත තියෙන සද්ධර්මයේ පවතින කාලයක උපන් තැනැත්තයි. ඒ කියන්නේ නොකල් අටෙන් මිදිලා මනුෂ්‍ය ලෝකී පුදුන තැනැත්තා. එවැනි තැනැත්තා පින් කළ යුතුමයි. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරාතේ තං පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. ගාථාවේ තේරුම පින් කරන්න නැවත නැවතත් පින් කළ යුතුයි. පින්කම් ගැන කැමැත්ත දියුණු කරගත යුතුයි. මොකක් නිසාද? පින සැප පිණිස පවතින නිසායි. පින්තුනි බෞද්ධයන්ගේ පරමාර්ථය සසර සැප විඳ විඳ මෙයාම නෙමෙයි. බෞද්ධයෙක්ගේ පරමාර්ථය භව නිස්සරණයයි. නමුත් ටිකක් හිතන්න, නිවනට යනකන් සසරෙදි තමන් සතු ආත්ම භාව සුවසේ පරිහරණය කරගන්නට පින් ඕන කරනවා. සුවපත් වූ ආත්ම භාව ලැබීම නිවනට අවශ්‍ය පින් කරගන්නට උපකාරයි. ඒ නිසා සැප කැමති සත්වයෝ පින් කළ යුතුමයි. ඔය අස්ත දුස්තක්ෂණයන්ට අහු වෙච්ච ආත්ම භාවවලදී පින් කරන්න බෑ. කල්ප සිය දහස් ගණන් ආයුෂ ඇති බ්‍රහ්ම ලෝකවලදී පින් කරන්න බෑ. සද්ධා බුද්ධ ආදී ගුණ වලින් තොර වෙච්ච මනුෂ්‍ය ආත්ම ලබාපු කාලෙදිත් පින් කරන්නට බෑ. ඒ නිසා සැප ලබන්නට පින් කරගන්නට තියෙන හොඳම කාලේ නම් බුද්ධෝත්පාදයක සද්ධා බුද්ධි සම්පන්න සම්මදෘෂ්ටික මිනිසෙක් වෙලා උපන් කාලයයි. අන්න ඒක හොඳට හිතට ගන්නට ඕන, ප්‍රාර්ථනා කරන්නට ඕන. මේ තරමටවත් අපි සියලු දෙනාටම ලැබිලා තියෙන පුණ්‍ය නිධානය අපි පාළු කරගන්නට හොඳ නැහැ. ඉතින් යම් යම් සත්වයින්ට ලැබිලා තියෙන සම්පත් දියුණු වෙලා යන්නේ පින්මතුනි පින් බලේ තියෙනකන්. පින්මතුන්ලාට ඒක හොඳට වැටහෙන්නට ඕන දෙයක්. පින්වල ශක්තිය හීන වෙලා යන්ත යන්ත සැප සම්පත් සියල්ලම ක්‍රමයෙන් පිරිහිලා යන්ත ඉඩ තියෙනවා. සමහර විට සම්පත් කෙරෙන් තමා නැති වෙලා යනවා පින පිරිහුණාම. එහෙම නැත්නම් තමන් සිටිද්දිම සම්පත් විනාශ වෙලා යනවා. ඒක නිසා පෙර පින්වලින් අත්පත් වෙලා තියෙන මෙලොව සැප පරිහරණය කිරීම පමණකින්ම සෑහීමකට පත්වන්නේ නැතුව මෙලොව සැප තහවුරු වන පිණිස නිවනට යනකම් සහනේ පිණිස නිවනින් සදහටම සැනසීම ලබා ගැනීම පිණිස පින් කරන්නට ඕනේ. සංහාර උදවියට අන්තිම කාලේ අනේ සැනසෙන්නට බෑ. මොකද තමන්ගෙන් තමන්ට ඉපදුන සතුටක් නැහැ. උපන්න, ඉගෙන ගත්තා, ආරක්ෂාවක් කළා, අමුදරුව පෝෂණය කළා, වයසට ගියා, මැරිලා ගියා. ඔය චක්‍රය ඇරුණාම තමන් ගැන තමන්ටම හිතලා සතුට වෙන්න පුළුවන් තත්වයක්, එහෙම නැත්නම් පිනක් දහමක් සමහරු කරගෙන නැහැ. ගුණ දහමක යෙදිලා නැහැ. සමහරු ජීවිතේ හිස් කරගෙන පාළු කරගෙන ඒ උනාද පින්වතුනි මැරෙන්න කිට්ටුව කල්පනා කරනවා. අනේ මගේ ජීවිතේ මම වරද්දගත්තා කියලා. ඔය අන්තිම කාලේ ඔය වගේ පශ්චාත්තාප වෙන්නේ හරියාකාර පිනක් කරගත්තේ නැති නිසාමයි. පින්වතුනි බොහෝ දෙනෙකුට තමන්ගේ අතීතය ගැන හිතන්න වෙන්නේ කඳුළු පිරිච්ච දෑසින්. මොකද රැස් කර කර ගියා මිසක අස්කර කර ගියේ නැහැ. සංසාරේ රඳවන බොහෝම දේවල් අස්කර කර ගොහින් නිවනට උපකාර වන පින් දහම් රැස් කර කර ගියා නම් මරණාසන්න මොහොතේදී සැනසෙල්ලක් තියෙනවා. එහෙම නැති සමහර උදවිය මැරෙනකොට අනේ භයානක විදිහට දුක් විඳිනවා. කයිනුත් දුක් විඳිනවා. හිතනුත් දුක් විඳිනවා. කායික චෛතසික දෙපැත්තෙන්ම දැවෙනවා, දැවෙනවා, පිච්චෙනවා. පින්වත්නි හරි පුදුමයි. සමහර වයසට ගිහිල්ලත් මැරෙන බව වටහාගෙන නැහැ. මකාදේව රජුරෝ එක නරකෙසක් දැකලයි, එක ඉසකිය ගහක් පැහිලා තියෙනවා දැකලයි වනගත වුණේ. නමුත් අපේ ඉන්න සමහර උදවිය උළු ඉසකිය ගස් ඔක්කොම පැහිලා ගියත් මැරෙනවා කියන එක නම් හිතන්නේ නැහැ. උන්වේ කාරණේ අපි හොඳට තේරුම් අරගෙන ක්‍රියා කරන්න ඕනේ. ටිකක් හිතලා බලන්න. මරණං තන්හි ජීවිතං. අපි සියලු දෙනාම මැරෙන ධර්මයට ගොදුරු වෙන අයයි. තව කාලයක් යනකොට අවුරුදු 60-70ක් විතර යනකොට දැන් ඉන්න අපෙන් කීයෙන් කී දෙනාද මෙහි ඉන්නේ? සමහර උදවිය හිතපු තැන ලකුණුත් නැහැ. සමහරු තරුණ ජීවිතයට පත් වෙලා අනේ ජීවිතයේ හොඳ රස අනුභව කරන කාලේ හරියට පිපෙන්න කලින් මල් කැකුලක් කඩලා දැම්මා වගේ මරණයට පත් වෙනවා. අනන්තවත් අහලා ඇති. උන් ඉතින් සමහරු තම දූ දරුවෝ හොඳට හදනවයි මගේ යුතුයකම් ඉටු කරනවයි කියලා ලොකු බලාපොරොත්තු තියාගෙන ඉඳලා උන් හදිසියෙම මරණයට ගොදුරු වෙනවා. හරියට මේ මල පිපිලා එනකොට කඩලා දැම්මා වගේ. සමහර විට දූ දරුවෝ හදලා දීපල රැස් කරලා වයසට ගිහින් සැප විඳින්න ඕනේ කියලා හිතනවා. අන්න ওই කාලෙදි මරණයටපත් වෙනවා. හරියට ඒක පිපිලා ලස්සනට තිබිච්ච මල විනාශ කරලා තලලා පොඩි කරලා දැම්මා වගේ. පින්මෙතුනි පරුවත කුහරයක හිටියත් අහසේ පලක් බැඳගෙන හිටියත් මහසයුර මැද හිටියත් මරණින් ගැලවෙන්නට බෑ. කුසල් හිතක පිලිසරණ පතාගෙන කල් නොයවුවොත් සමහර විට අවසාන මොහොතේ ඇතිවෙන දුක භයානක වෙන්න බැරි නෑ. අතපය පන නැටි වෙද්දි, හන්දි බැමි සිඳෙද්දි, ආස්වාස ප්‍රස්වාස වාතී හිර වෙද්දි ඇතිවන වේදනා බරපතල වෙන්නත් ඉඩ තියෙනවා. සෑහෙන්න උවැනි අවස්ථාවල පවු කරපු ඇත්තන්ට හොඳ නිමිති පහළ වෙන්නේ නෑ. හොඳට පින් කරපු ඇත්තන්ට අන්තිම වෙලාවේදී තමන්ගේ ජීවිතයට පුරුදු කරපු හොඳ හොඳ ගාත මතක් වෙන්න ඉඩ තියෙනවා. බණපද මතක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම මතක් වුණ ඇත්තෝ අනේ සාදු 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 කියමින් අවසානයේ සැනසille ජීවිතය ගත කරනවා. ওই විදිහට අන්තිම මොහොතේ පිනක් අරමුණු වුණොත් තරමක සහනයක් තියෙනවා මතු භවයේට. ඉක්මනින්ම සසර දුක් නැති කරගන්නට හේතු වෙන පින්දහම් කිරීමමයි අවශ්‍යව තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම සාරය එක්තැන් කරපු ලොවැඩ සංග්‍රහයේ ලස්සන කවියක් මේ වෙලාවේදී පින්වතුන්ලාට සිහිපත් කරන්න කැමතියි. බොහොම වටින කවියක්. ඒ කවියෙන් ජීවිතේ සෑහෙන තේරුම් අරගන්නට පුළුවන්. ඒ කවිය මෙන්න මෙහිමයි.
බනනම් නිබෝරුය මුනිවර හින්නේ කයනම් නොතීරය අදහා ගන්නේ පනනම් තනඟග පිණි බිඳු වැන්නේ පිනනම් නොපමාවම කරගන්නේ
බුලුවැඩ සංගරාවේ කවියක්. ඔය කවියෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරපු බණ, සත්‍යවාදී බණ, මේ ලෝකේ නියමාකාරයෙන් පෙන්눔 කරන බණ. අපි ලැබුවා වූ මනුෂ්‍ය ජීවිතයේ ස්ථිර නැ, තනාග පිනි බිඳු වගේ. ඒ නිසා ප්‍රමාද වෙන්නේ නැතුව පින් කරන්ට. පින්වතුනි මෙන්න මේවා සලකලා පින්දහම් කරගන්නට. මේ විදිහට හරියට කල්පනා කරනවා නම් අපේ ජීවිත ස්ථිර නැති මේ ජීවිත දුවන අස්වැයෙක් පිට උඩ තියපු කොමඩු ගෙඩියක් වගේ කොයි වෙලාවෙ වැටෙයිද කියලා කියන්න බෑ. ඒක නිසා අවසාන වෙලාවේදී, සැක සහිත වෙලාවේදී, මරණාසන්න වෙලාවේදී, ආයුෂයේ ගෙවිගෙන යන වෙලාවේදී අරමුණු වුණොත්, සිහි වුණොත් ඒක සැප පිණිසයි පවතින්නේ. ඒ නිසා පුළුවන් ඉක්මනින් පින්දහම් සම්පාදනය කරගන්නට ඕනෑ. ඒ නිසා අවසාන මොහොත සාර්ථකව ජයගන්ට නම් අතපොවන හරියේ පිනක් දහමක් රැස් කරගන්නට ඕනෑ. භව නිස්සරණේ සංසාර විමුක්තිය ප්‍රාර්ථනා කරගෙන කුසල ධර්ම සම්පාදනය දෙන්නට ඕනෑ. එහෙම නැත්නම් සසර සැප ලබන්ට එක එක සම්පත් ලබන්ට කියලා හිතාගෙන එහෙම පින් කරන එක නෙමෙයි බෞද්ධ පරමාර්ථය. බෞද්ධයෙකුගේ පරමාර්ථය වෙන්නට ඕන මේ සසරෙන් මිදීමයි. පින්නතුනි සසර සැපතක් නැහැ නෙමෙයි, සසර දුකක් නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ අනමතග්ගෝ යම් වික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. අගක් කියන්න බැරි, මුලක් හොයන්නට බැරි මේ දීර්ඝ සසර. හරියට මේ මහා සාගරයේ ජල කඳට අහුවෙලා යන පිදුරු කෑල්ලක් වගේ, එහි මෙහි රැලි මාලාවලට අහුවෙලා යන පිදුරු කෑල්ලක් වගේ අපිත් මේ සංසාරේ නොයේ දුක් කන්දරාවට මුහුණ දෙමින් සසර නැමැති සාගරයේ මේ ජීවත් වන්නේ. ඉතින් තව තවත් මේ ලෞකික සැපම ප්‍රාර්ථනා කරගෙන පින්කම් කරන එක නෙමෙයි, අපි දුවමනා කරන් ලෝතුරා සහනය, ලෝතුරා සැනසිල්ල කවදාවත් මේ සංසාරික ලෝකයෙහි නූපදින තත්වයේ පින්දහම් කිරීමටයි. එතනට යනකම් කරන පින්වල ආනිසංස අපිට ලැබෙනවා. නමුත් පින්දහම් කිරීමේදී අපි බලාපොරොත්තු වෙන්නට ඕන සංසාර විමුක්තියයි. කොහොම නමුත් මේ විදිහට පින්දහම් වලට අපේ సంతාන හොඳට හුරු පුරුදු වෙලා හොඳට හැඩ ගැහිලා යනකොට පින්මතුනි මොකද වෙන්නේ? අපට ඉබේටම අර අවසාන මොහොතේදී අරමුණු කරගන්නට සිහි කරගන්නට පුළුවන් පින් උපදිනවා. පින් මතක් වෙනවා, අරමුණු වෙනවා. අන්න ඒ නිසා අවසාන මොහොතේදී සිහියට ලංුණොත් සැප පිණිස පවතින්නේ පින නිසා කුසල සද්ධර්ම සම්පාදනය දෙන්න. ඊළඟට මේ ගාථාවේ අවසානම පදේ දැන් කාරණා තුනක් කීවා. අත්තම්හි ජාතම්මි සුඛා සහාය තුට්ටි සුඛාය ඉතරීතරේන පුඤ්ඤං සුඛං ජීවිත සංකයම්හි සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහනං. මේ අන්තිම පදේ මුලින් කියපු කරුණු තුන තමයි යහපත් වැඩවලට එකතු වෙන යහලුවෝ සැප පිණිසය. දෙවෙනි කාරණේ තමයි තමන් ලැබිච්ච දෙයකින් සතුටු වෙන එක සැප පිණිසය. ඒ වගේම මරණාසන්න මොහොතදී කරගත්තු පින සිහි වුණොත් එයත් සැප පිණිසේ. මේක අවසාන කාරණේ. මොකද්ද? සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහනක්. මෙන්න මේ ටික හොඳට තේරුම් ගන්න. මෙතන දුක්ඛස්ස පහනං කියන්නේ අරහත්වයයි. සියලු සසර දුක් නැසී යාමයි. ජාති, ජරා, මරණාදී සියලු දුක් රහත් ඵලයට පැමිණලා කෙලවර කිරීමයි මෙතනින් හඳුන්වන්නේ. පින්වතුනි, ඉස්සර ඉඳලා ගෙනාපු සැප දුක් ලැබෙන ශක්තියක් හැම ජීවිතයකම තියෙනවා. අපි සමහර වෙලාවල් වලට මේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රයන්ට රූප, ශබ්ද ආදී ගොදුරු වර්ගන මහා දුකක් සැපේ කියලා භුක්ති විඳින්න බලනවා. ලෞකික ලෝකයෙන් අහුලගන්න හැම සැපක්ම පින්වතුනි නිතරම පෙරලෙන ස්වභාවයකයි පවතින. ඉස්සරින් ඉස්සර ආත්ම භාව වලින් ගෙනාපු පින නිසා උපදින සැප හෝ මොනවා හෝ ලෞකික සැප නිතරම පෙරලෙන ස්වභාවයකයි පවතින්නේ. පෙරලෙන්නේ කොහාටද? පෙරලෙන්නේ දුකටමයි. එහෙම නෙමෙයි මේ සංසිඳීම් සැපේ. සංසිඳීම් සැපේ පෙරලෙන දෙයක් නැහැ. ඒ නිසා සැපයි. අනුදර තේරුම් ගන්නට ඕන ලෞකික ලෝකේ අපි විඳින සැපේ පෙරලි 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 දුකටම යනවා. නමුත් සංසිඳීම් සැපය ඒක පෙරලෙන්නේ නැහැ. ඒ නිසා සැපයි. දුක් උපදවන හේතු සියල්ලම නැති කළාම අන්න එතන තමයි නිරාමිස සැප. අන්න ඒ නිසායි සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහනං. සියලු දුක් නැසීම සැපතක්. මෙතන අපි බලමු පින්වතුනි මොනවාද මේ ලෝකේ තියෙන දුක් කියලා. සමහර විට හිතන්නට පුළුවන් කඳ තියෙනවා, අඳින්න තියෙනවා, යාන වාහන තියෙනවා, ගමන් බිමන් යන්න පහසුකම් තියෙනවා, හොඳ නෑදෑයින හිතවන්තව ඉන්නවා, ලෙඩට බෙහෙත් තියෙනවා. එහෙමනම් අපිට අමුතු දුකක් නෑ කියලා. නමුත් පින්වතුනි අගක් මුලක් පේන්නේ නැති මේ දුක්ඛිත සංසාර ගමනේ සැරිසැරීම් වශයෙන් අපි කොච්චර සංසාරේ දුක් විඳලා තියෙනවද? අදත් ජීවිතේ දුකක්මයි. ඉපදුන දා ඉඳලා අන්තිම මොහොත දක්වාම ලෝකේ දුකයි. පරමාර්ථයක් රහිතව මේ සංසාර ගමනේදී මෙච්චර කාලයක් අපි විඳපු දුක් මෙන්න මේ ප්‍රමාණයයි කියලා කියන්න අපි කාටවත් පුළුවන් කමක් නැහැ. අනේ ඔය බලවත් පව් කරලා සතර අපාය වැටිච්ච සත්වයන්ට ගොඩේමක් තියනවද? මහ පොළොව සිඳිලා වියලිලා යාම පුදුමයක් නෙමෙයි. සතර අපායට වැටිච්ච සත්වයෙකුට එයින් ගොඩේන්න ලැබුණොත් අන්න ඒක තමයි පුදුමේ පින්වතුනි. දුකින් මිදීම සැපතක්. දුකින් මිදෙනාතෙක් ලෝකෙ දුකමයි. කවුරුත් සැපයි හොයන්නේ නමුත් හමුවන්නේ දුකමයි. ලෝකෙ දුකේ පිහිටා ඇති බව සියල්ලදත් බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළා. නිවනින් මෙහා ස්ථිර වූ සදාකාලික වූ සැපතක් නැහැ. හැම වස්තුවකම තියෙන්නේ සම්භවයත් විනාශයත් අතර සිද්ධ වෙන විපරිණාමයයි. කය පෙරලි පෙරලි යන්නේ දුකටමයි. මේ සියල්ල දුක් බව දැන දැනත් අපි මේ සසරටම ඇලෙනවා. දුක දෙන්නේ පංචකාමයයි. හරියට හිතලා බලන්න ඇත්තද නැත්තද කියලා. පංචකාමයේ සත්‍යයගේ ඇති මේ ආශාව ඉවත් කිරීම අමාරුයි. නමුත් අමාරුවෙන් හරි කරන්න ඕනේ දෙයක්. ඇහැ, කන, දිව, නාසය සහ ශරීරය සතුටු කිරීම తాවකාලික ඔබ කවුරුත් දන්නවා. හැම දිනම දන්නවා. නමුත් මේ භයානක නොදැනීම නිසා ඒ පැත්තටමයි යන්නේ. සසර ඉපදිලා තින රූපාදී අරමුණු වලට ගොදුරු වෙන සත්‍යය. ඒ දේවල් වල ඇලිලා උදාහරණයක් ගත්තොත් අර බඳුරෙක් පළදාව තියෙන ගස් වලින් මාරු වෙවි ගහින් ගහට පැන පැන යනවා වගේ මේ සංසාරේ සත්‍යය මේ නොදැනීම නිසා ලැබෙන භවයේ ගැන සතුටු වෙන ඇලි සසර දික් කර ගන්නවා. පින්වතුනි ටිකක් හිතලා බලන්න. මේ දුක් තියෙන්නේ අපෙන් අපටම නේද? තමන්ගෙම දේවල් නිසා නේද දුක් වැඩි? සාමාන්‍යයෙන් කල්පනා කරලා බැලුවොත් තමන්ගේ දරුවන්ගෙන් නේද තමන්ට කරදර? පිට දරුවන්ගෙන් කරදර තියෙනවද තමන්ට? නැහැ. තමන්ගේ ගෙදර අයගෙන් මිසක පිට ගෙවල් අයගෙන් කරදර තියෙනවද? ඒත් නැහැ. තමන්ගේ දේපළ වලින් මිසක පිට දේපළ වලින් කරදර තියෙනවද? ඒත් නැහැ. මෙහෙම බලනකොට තමන්ගේ මමයේ මාගේ කියන හැඟීම වැඩි වෙන්න දුක් කරදර වැඩි. හොඳට කල්පනා කරලා බැලුවොත් පින්නුතුනි මේ සංසාරයේ නැමැති කාන්තාරයේ අතරමංගල ජීවතුණු සත්වයාට මුහුණ පාන්නට වෙන දුක්ඛම් කොටලු අනන්තයි අප්‍රමාණයි. කුටින් කියතුත් මේ මිනිස් ලෝකේ ජීවත් වෙන කාටත් එදිනෙදා ජීවිතයේදී මොනතරම් දේවල් වලට මුහුණ පාන්නට වෙනවද? ජීවත් වීම සඳහා ආහාර පාන සොයාගන්න ඕන, තවත් අවශ්‍ය දේවල් හොයාගන්නට ඕන. මේ වහිතේ හැටියට නොලැබෙනකොට හිතටත් පීඩා ලැබෙනවා, කයටත් පීඩා ලැබෙනවා. හැම අතින්ම සම්පූර්ණ ජීවිත ලබා ගන්නත් ලේසි නෑ. හොඳයි, ඉතින් එහෙම ලබාගෙන හිටියත් සමහර උදවියට ඒ සම්පත් මිදීමේ හැකියාවක් නෑ. හිතලා බලන්න. ඇතැම් අයට කායික ආබාධ, ලෙඩදු, සමහරුට මානසික පීඩා, තිබිච්ච සන්තෝෂේ නැති වෙලා ගිහිල්ලා ඉන්ද්‍රියන් දිරා යනවා. පහුවෙනකොට කිසිම සහනයක් හිතට නැති වෙනවා. ඉතින් ඔය අතර යම්තමින් හෝ හිසෝසවාගෙන ඉන්න කාලෙක අකාලෙ මිය යන්න සිද්ධ වෙනවා. උපන්දා ඉඳලා මැරෙන තෙක් අතරතුර කාලෙදි කොච්චර සිත් වේදනා වලින් පීඩාවක් නොලබා ඉන්න කිසිම කෙනෙකුට ලෝකේ හැකියාවක් නැහැ පින්නතුනි. දැන් සමහර විට උදේ වරුවේ බොහෝම සිනහමුසු මුහුණින් හිටපු එකෙනා හවස් කාලේ ලයෙහි අත්ගසමින් අඬන්න සිද වෙන අවස්ථා අඩුක් නැහැ. කායික වද වේදනාවන්ගේ අවුරුදු ගණන් සමහර විට එක තැනටම වෙලා එක ඇඳකට වෙලා ඉඳ පවා සමහරුන්ට සිද්ධ වෙනවා. ඉතින් මේවා දුක් නේද? හොඳට හිතලා බලන්න. ඔය සමහර උදවියට බලගත්ු හිත ඇවුල් ඇති වුනහම දවස් ගෙවිලා යනවා කල්පනාවෙන්. එකම තැන කල්පනා කරනවා ඉවරයක් නැහැ. මේවා ඉතින් සංසාරේ තියෙන දුක් තමයි. ජීවිතේට පොදු මේ දුක් සමූහය එනකොට සමහර හිතන්නේ කොහොමද? මේවා ඉතින් මේ අපිට විතරයි ආ. මේව මට විතරයි කියලා. ඒකට හේතුව පින්වතුනි, ඒ දුක්ඛම් කටළු විඳින්න මොනම කෙනෙක්වත් කැමති නැති බවයි. නොකැමැතිව සිදුවන දේට කවුරුත් අමනාපයි. මේ දුක් ලෝකෙ මේවයින් බේරිලා ඉන්න ලේසි නැහැ. මේ අසරණ සත්වයාට මෙබඳු කරදරවලට මුහුණ දෙන්න සිදුවෙන බව බුදුරජාණන් වහන්සේ බුදුනුවණින් දැකලායි සසර දුකක් බව වදාළේ. බාහිර හේතු නිසා උපදින දුක් වගේම අපේ ජීවිතවලට බලපාන මොනතරම් දුක් කරදර කම්කටොළු තියෙනවද? ඉපදීමේ දුක තියෙනවා, ලෙඩවීමේ දුක තියෙනවා, වයසට යාමේ දුක තියෙනවා. එතකොට මරණයට පත්වීමේ දුක, අකමැති අය එක්ක එකතු වෙන්න වෙන, කැමැති අය අනේ බලාගෙන ඉඳිදී අපෙන් අයින් වෙලා යනවා, හිතපු පතපු දේවල් ඔක්කොම ඈත් වෙලා යනවා. එහෙම වෙනකොට සම්පූර්ණයෙන්ම මුළු මහත් ලෝකෙම දුකක්මයි. මේ කියන දුක් හඳෙන් එතර වෙන්නට නම් ඒ කියන්නේ මේ සංසාරේ තියෙන භයානක දුක්ඛඳෙන් එතර වෙන්නට නම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිරිසිදු ධර්මයේම පිහිට අපි ලබා ගන්නට ඕනේ. ජාති ජරා මරණ ආදී දුක්ඛඳින් නිදහස් වෙන්නට බුදුරජාණන් වහන්සේ පෙන්නපු යහපත් ක්‍රියා මාර්ගය ඇත්ත වශයෙන්ම පිණුත්නි ශාන්ති මාර්ගයක්, විරාගික දර්ශනයක්. මෙච්චර කාලයක් සසර රැඳී සිටින්ද සිද්ධ වෙලා තියෙන්නේ සත්ව සන්තානේ පවතින රාග ආදී කෙලෙස් ධර්ම නිසායි. කෙලෙස් සහ මුලින් නැති නොකර දුක් නැති කරන්නට බෑ. ලෝතුරා නුවණින් කෙලෙස් නැති කළාම නැවත භවයේ තේමක් නැහැ. ඒ නිසා සියලු දුක්ඛයන්ගේ අප්‍රවෘත්තිය, දුක්ඛයන්ගේ අභාවය, දුක්ඛයන්ගේ දුරු කිරීම, නිරුද්ධ කිරීම සැප බවයි සඳහන් වෙන්නේ. සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහානම්. කෙලෙස් සහ මුලින් නැති කරලා විමුක්තියට පැමිණෙන්නට නම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා ධර්මයන් තමන්ගේ సంతානි උපදවා ගන්නට ඕනේ. ඒ බව බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි ඉගැන්වීමක්. තථාගත ධර්මයේ කියන්නේ විසුද්ධි මාර්ගයක්. බාහිර අභ්‍යන්තර වශයෙන් පිරිසුදු වීම උතුම් වැඩපිළිවෙලක්. සංසාරික වශයෙන් ජීවිතයට මුහුණ දෙන හැම දුකක්ම සංසිඳවාලන්තු උවමනා කරන්නේ හිතේ පිරිසුදු බවයි. මේ බව බුදුරජාණන් වහන්සේලා ලෝකෙට දේශනා කරනවා. සියලු පව් නොකිරීම, සියලු කුසල් කිරීම, හිත පිරිසුදු කිරීම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි. සියලු පව් නොකිරීම යන්නේ සීලයත්, සියලු කුසල් කිරීම යන්නේ සමාධියත්, සිත පිරිසුදු කිරීම යන්නේ ප්‍රඥාවත් ගැනෙනවා. මේ ධර්මය ත්‍රිශික්ෂා නමින් වූ බුද්ධ ආගමේ සඳහන් වන්නේ. කයින් හා වචනයෙන් සිද්ධ වෙන අඩුපාඩු වලින් ඈත් වෙන කායද්්වාරේ හා වාග්්වාරේ සංවර කරගන්නේ සීලයයි. රූපාදී අරමුණු ඔස්සේ දුවලා රාගාදී කෙලෙස් වැවිගෙන වැඩිගෙන යන හිත කුසල් අරමුණක පිහිටුවා ගන්න එක හිත එකඟ කිරීම, හිතේ තැන්පත්කම සමාධියයි. අධිගමේ නම් වූ මාර්ගඵල ප්‍රතිවේදේ ප්‍රඥාවයි. මේ අනුව සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂා ධර්මයන් පුරුදු පුහුණු කිරීමෙන් සියලු දුක් සංසිඳවා ගැනීමට හැකි යන ඉගැන්වීමයි බුදුරජාණන් වහන්සේලා දේශනා කර වදාළේ. මුලින් සඳහන් කළ මාතෘකා ගාථාවට අනුව අත්තම්හි ජාතම්හි සුඛා සහායා තුට්ඨී සුඛායා ඉතරී තරේන පුඤ්ඤං සුඛං ජීවිත සංකයම්හි සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහනං. මේ අනුව හොඳ වැඩවලට එකතු වෙන යහළු සැප පිණිසයි, ලැබුණ පමණින් සතුටට පත්වීම සැපතක්, මරණාසන්න මොහොතදී සිහි වුණ පින සැප පිණිසයි, සියලු දුක් නැති කිරීම සැපතක් කියන කරුණුවලට අනුව ප්‍රකාශ කළ මේ ධර්ම කොට්ඨාසයෙන් මෙලොවත් පරලොවත් ශාන්තිය සල්ස ගන්න. ඒ අතර ගුණධර්ම ගරුක ජීවිත ගත කරන්ට හිතට ගන්න. බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ධර්මය කාය චිත්ත දුක්ඛයන් සංසිඳවන උතුම් වූ ධර්මයක්. කවදාවත් අපි ලබලා නුපුරුදු සැපතකට පත්වෙන තුරු අපට සැනසෙල්ල නැහැ. ඒ සැනසෙල්ල අපට ලැබෙන්නේ විරාගික, निराமிස දැහැමිසුවේ දනවන දූතුරා බුද්ධ ධර්මයෙන් පමණයි. ඒ මග යාමට ඔබ අප කාටත් තුනුරුවන්ගේ සරණින් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නට කැමැතියි. තුනුරුවන්ගේ සරණින් සියලු සැනසෙල්ල උදා වේවා. ධර්ම ශ්‍රවණානි සම්සබලේ හේතු කොටගෙන සියලු දෙනාම උතුම් වූ නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරන්න. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානි සංසුබලේ හේතු කොටගෙන හැම දිනාතම උතුම් වූ නිවන් සුවයම වේවා.
අපවත්වී වදාළ පූජ්‍යපාද පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් කලින් පවත්වන ලද එම ධර්ම දේශනාව උන්වහන්සේට උපහාර වශයෙන් නැවත ප්‍රචාරය කළ බව සලකන්න.